අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආයුබෝවන් දුවේ පුතේ වෙන්ද වගේම උන්න අපි අදත් ආවා ඔයාලගේ රේඩියෝ ඉස්කෝලෙන් 10 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ තවත් අලුත් පාඩම් කොටසක් අරගෙන අපි කලින් සතියේ කතා කළා පරිගණකය කියන්නේ මොකක්ද ඒකේ ලක්ෂණ ඔයාලට මතක ඇති නේද එහෙනම් අදත් අපේ රේඩියෝ ඉස්කෝලේ අහන් ඉන්න දූල පුතාලා 10 වසරේ පෙළ පොතයි ගුරු ගෙදර සංගරාවයි කොලයක් පෑනක් එහෙම ළඟට ගන්නකෝ. ඉතින් වෙනද වගේම දෙවනි පාඩම් මේකකයත් එක්ක ඔයාලා හා සම්බන්ධ වෙන ගාල්ලේ පණංගල මහා බෝධි විද්‍යාලයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණී විෂය උගන්වන තක්ෂිලා ජයසිංහ ගුරුතුමිය අදත් අපිත් සමග අපේ මැදිරියට සම්බන්ධ වෙලා ඉන්නවා. ඔබතුමිය ගුරු ගෙදරට සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන් චතුරිකා. අද අපි පාඩම් පටන් ගන්න කලින් මම ඔයාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නද?
ඒ මොකද්ද ඒ? අහන්නකෝ බලන්න.
මේකයි අපි විද්‍යාව විෂයේදී විවිධ සතුන්, ශාක ගැන ඉගෙන ගන්නවනේ. සත්තුන්ගේ විවිධ ලක්ෂණ අනුව අපි නොඑක් විදියට සත්තු බෙදලා එයාලා ගැන ඉගෙන ගන්නවා. මේ විදියට සත්තු ශාක එයාලගේ විවිධ ලක්ෂණවලට අනුව බෙදලා ඉගෙන ගන්න එකට අපි කියනව නමක්. ඒ මොකද්ද දන්නවද?
මට මතක විදියට නම් ශාක වර්ගීකරණය, සත්ත්ව වර්ගීකරණය එහෙම නේද අපි ඉගෙන ගත්තේ?
ඔව්, හරියටම හරි. කිසියම් සත්වයෙක්ගේ ශාකයක නැතිනම් උපකරණයක ඒවයේ පොදු ලක්ෂණ අනුව අපි බෙදනවා විවිධ කාණ්ඩවලට. අපි ඒකට කියනවා වර්ගීකරණය කියලා. ටීචර් දැකලා තියෙනවද විවිධ වර්ගයේ පරිගණක?
ඔව්. අපි පාවිච්චි කරන ලැප්ටොප් එහෙම නැත්නම් මුකුළු පරිගණක කියන්නේ. ඒ වගේම ටැබ්, ස්මාර්ට් දුරකථන, ඩෙස්ක්ටොප් පරිගණක. මේ වගේ විවිධ පරිගණක නම් මම දැකලා තියෙනවා.
අන්න හරි. ඒ විතරක් නෙමෙයි. අපි විවිධ කාර්යයන් සඳහා යොදාගන්නේ විවිධ පරිගණක. අපි බැංකුවලදී, විද්‍යාගාරවලදී, ඉංජිනේරු කටයුතුවලදී මේ වගේ විවිධ වැඩවලට විවිධ ස්ථානවලදී පාවිච්චි කරන්නේ නොඑක් පරිගණක.
ඔව් ටීචර්. එහෙනම් අපිටත් පරිගණකයක් නොඑක් විදියට වර්ග කරන්න පුළුවන් නේද?
ඔව්. පරිගණකවල ප්‍රමාණය අනුව, ඒව හදලා තියෙන තාක්ෂණය අනුව අපි පරිගණක කොටස් වලට බෙදලා ඉගෙන ගන්නවා. අපි මෙන්න මේකට කියනවා දුවේ පුතේ පරිගණක වර්ගීකරණය කියලා.
අපි මේ ගුරු ගෙදර හන් ඉන්න දූල පුතාලට තවත් විස්තර කියන්නකෝ මෙන්න මේ පරිගණක ගැන.
හොඳයි, මං කියා දෙන්නම්කෝ. දූල පුතාලට පුළුවන් මං විස්තර කියන අතරතුරේ අපේ ගුරු ගෙදර සංගරාවේ G10, U2, L2, AC1 ක්‍රියාකාරකම් සිදු කරන්න. ඒ ක්‍රියාකාරකමේ තියෙන දුවේ පුතේ වගුවක්. මේ වගුවේ පරිගණකයේ නම, ඒවයේ ලක්ෂණ හා භාවිතා කරන අවස්ථා පිළිබඳව දීලා තියෙනවා. සංගරාවනේ දුවෙක් හරි පුතෙක් හරි ඉන්නව නම් එයාලට පුළුවන් මම මේ කියන විස්තර කොලේක සටහන් කරගන්න. හොඳයි, අපි බලමු. ඔයාලගේ 10 වසරේ පෙළ පොතේ 34 පිටුවේ 2:2 රූපේ දිහා, ඒ වගේම ගුරු ගෙදර සංගරාවේ ක්‍රියාකාරකම් ගොනුවේ 2:1, 2:2, 2:3 හා 2:4 කියන පින්තූර දිහා බලන්නකෝ. මේ පරිගණකවල ප්‍රධානම ලක්ෂණය තමයි ප්‍රමාණයෙන් විශාල බව. මේ විශාලත්වයට හේතුව වෙලා තියෙන්නේ සකසන, ඒ කියන්නේ ප්‍රොසෙස විශාල ප්‍රමාණයක් අඩංගු වීම. මේ නිසා මේ පරිගණකවල බල සම්පන්න බව වැඩි වෙලා තියෙනවා.
ටීචර් මට කියන්නකෝ බලන්න මොකද්ද මේ බල සම්පන්න බව කියන්නේ කියලා.
ඒ කියන්නේ නිශ්චිත කාල සීමාවකදී කළ හැකි කාර්ය ප්‍රමාණය ඉතා වැඩි කියන එක. ඒ වගේම දත්ත සැකසීමේ වේගයත් මේ පරිගණකවල වැඩි. අපි දන්නවනේ සකසන එකෙන් කරන්නේ දත්ත සැකසීම. ඉතින් මේ වගේ සකසන විශාල ප්‍රමාණයක් තියෙනකොට මේ පරිගණකවල දත්ත සැකසීමේ වේගය ඉතාමත් වැඩි. ඒ වගේම තමයි දුවේ පුතේ මේ පරිගණකවල මතක ධාරිතාවත් ගොඩක් වැඩි. අපිට මේ පරිගණක හැමතැනම දකින්නත් බැහැ. ඒ වගේම ප්‍රොසෙසර්, ඒ කියන්නේ සකසන, ඉතා මිල අධික බැවින් මේ පරිගණකත් මිලෙන් ගොඩක් වැඩි.
මොන වගේ අවස්ථාවලදීද අපි මේ පරිගණක භාවිතා කරන්නේ?
ඔව්, මේ පරිගණක භාවිතා කරනවා විද්‍යාත්මක කටයුතු සඳහා, ඉංජිනේරු කටයුතු සඳහා, ඒ වගේම තමයි කාලගුණික කණාවැකි කියන්න, නෂ්ටිකවි පරමාණුක බිඳීම් කටයුතු සඳහා, ඒ වගේම තමයි දුවේ පුතේ යුදමය කටයුතු සඳහාත් අපි මේ පරිගණක යොදා ගන්නවා.
හරියට නිකන් සුපර් හීරෝ කෙනෙක් වගේ නේද?
අන්න හරි. මේ පරිගණක වලට පුදුම බලයක් ශක්තියක්නේ තියෙන්නේ. ඉතින් දුවේ පුතේ, අපි මෙන්න මේ වගේ පරිගණක වලට කියනවා සුපිරි පරිගණක කියලා. ටීචි දන්නවද, දැනට ලෝකේ භාවිතා කරන ලෝකේ බලවත්ම සුපිරි පරිගණකය මොකක්ද කියලා?
ඇත්තටම මම දන්නේ නැහැ. කියමුද බලන්න අපේ මේ ගුරු ගෙදරහන් ඉන්න දූල පුතාලටත් දැනගන්නත් එක්ක.
ඔව්, ජපානයේ ෆුගාකු කියන පරිගණකය තමයි ලොව බලවත්ම සුපිරි පරිගණකය විදියට හඳුන්වන්නේ. ක්‍රියාකාරකම් ගොනුවේ 2^3, 2^4 පරිගණක වලින් දැක්වෙන්නේ ඒ පරිගණකය. ඔවුන් කියන විදියට තත්පරයට එක වැඩි කිරීම 10^15 ප්‍රමාණයේ දත්ත සැකසීමේ හැකියාවක් මේ පරිගණකවලට තියෙනවා කියලා කියනවා.
හොඳයි, දැන් එහෙනම් සුපිරි පරිගණකයේ යටතේ අපේ මේ දූල පුතාලා වගුව පුරවන්න ඇති කියලා හිතනවා. හොඳයි, අපි යමු ඊළඟ පරිගණක වර්ගයට.
ඔව්, මේ පරිගණක සුපිරි පරිගණකවලට වඩා විශාලත්වයෙන් අඩු පරිගණක වර්ගයක්. බලන්න ඔයාලගේ පෙළ පොතේ 35 පිටුවේ රූපයේ 2^4 දිහා, ඒ වගේම ක්‍රියාකාරකම් ගොනුවේ 2^5 හා 2^6 යන පින්තූර දිහා. සුපිරි පරිගණකවලට වඩා ප්‍රමාණයෙන් අඩුයි. ඒ වගේම බල සම්පන්න බවිනුත් අඩුයි පුතේ මේ පරිගණක. ඒ වගේම තමයි මිලෙන් අඩුයි. මේ පරිගණක තාක්ෂණයේදී අපි යොදාගන්නේ පරිශීලකයෝ විශාල ප්‍රමාණයක්, පරිගණක විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් එක පරිගණකයකට සම්බන්ධ වෙලා වැඩ කරන එක. ඔයාලට ඒ ගැන අදහසක් ගන්න පුළුවන් පෙළ පොතේ 35 පිටුවේ 2^3 රූපයේ දිහා බැලුවොතින්. ඉතින් අපි මෙන්න මේ වගේ පරිගණකවලට හඳුන්වනවා නමක්. අපි කියන්නේ මහා පරිගණක කියලා.
මේ මහා පරිගණක දකින්න පුළුවන්, එහෙම නැත්නම් භාවිතා කරන්නේ මොන වගේ දේවල් වලටද කියලා කියන්න පුළුවන්ද අපේ මේ දූල පුතාලට?
ඔව්, අපි මේ මහා පරිගණක භාවිතා කරන්නේ විශාල වෙළඳ ව්‍යාපාර ආයතන වලදී. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ කරන වෙළඳාම් කටයුතු වලට අපි කියන්නේ ඊ වෙළඳාම කියලා. මෙන්න මේ වගේ අවස්ථාවල මහා පරිගණක භාවිතා කරනවා.
හොඳයි, දැන් අපි පරිගණක වර්ග දෙකක් ඉගෙන ගත්තා. එකක් සුපිරි පරිගණකය, දෙවැනි එක තමයි මහා පරිගණකය. ඊළඟට අපි ඉගෙන ගන්න පරිගණක වර්ගය මොකක්ද ටීචර්?
ඔව්, අපි ඊළඟට ඉගෙන ගන්නේ අර දෙකටම වඩා කුඩා පරිගණකයක් ගැන. ඔයාලගේ පෙළ පොතේ 35 පිටුවේ රූපයේ 2^4 බලන්නකෝ. ඒ වගේම ක්‍රියාකාරකම් ගොනුවේ රූපයේ 2^7 හා 2^8 පින්තූරවල මේ පරිගණක ඔයාලට දකින්න පුළුවන්. මේ පරිගණක දුවේ පුතේ සුපිරි හා මහා පරිගණකවලට වඩා බල සම්පන්න බව අඩුයි. ඒ වගේම මිලෙනුත් අඩුයි. ඒ විතරක් නෙමෙයි, කලින් කතා කරපු මහා පරිගණක සුපිරි පරිගණකවලට වඩා මේ පරිගණක පාවිච්චිය පහසුයි. අපි මහා පරිගණකවල කතා කරා වගේ පරියන්ත උපකරණ, නැත්නම් පරිගණක අපිට 10ක් 12ක් වගේ සවි කරලා එක පරිගණකයකට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. පෙළ පොතේ 35 පිටුවේ රූපයේ 2^5 බැලුවොතින් ඔයාලට දකින්න පුළුවන් ඒක. ඉතින් මේ පරිගණක අපි හඳුන්වනවා අර වගේම තව නමකින්. අපි කියනවා දුවේ පුතේ මේ පරිගණකවලට මධ්‍ය පරිගණක කියලා. මොකද අර දෙකටම වඩා ප්‍රමාණයෙන් පොඩි නිසා.
ටීචර්, දැන් කාලේ මේ මහා පරිගණක මධ්‍ය පරිගණක කියන වචන අපිට ඇහෙන්නේ නෑ නේද? ඒ කියන්නේ මේ පරිගණක දැන් භාවිතා වෙන්නේ නැද්ද?
නැහැ නැහැ. මේ පරිගණක අපි භාවිතා කරනවා. හැබැයි අපි මේ මහා මධ්‍ය කියන වචනේ වෙනුවට සේවාදායක පරිගණක, ඒ කියන්නේ සර්වර් කම්පියුටර් කියලා තමයි හඳුන්වන්නේ.
හොඳයි. අපි මේ දරුවන්ට කිව්වේ නෑනේ මේ පරිගණක භාවිතා වෙන්නේ කොහේදීද කියලා. අපි ඒකත් කියමු නේද?
ඔව්. මේ මධ්‍ය පරිගණක දුවේ පුතේ අපි භාවිතා කරනවා බැංකු පද්ධති වල. ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ ආයතන වලදීත් අපිට දැක ගන්න පුළුවන්.
හොඳයි. අපි එහෙනම් යමු අපේ ප්‍රමාණය අනුව අපි කතා කරන අන්තිම පරිගණක වර්ගය මොකක්ද කියලා. ටීචර් කියන්නකෝ බලන්න අපේ අන්තිම පරිගණකය මොකක්ද කියලා.
අපි කතා කරන පරිගණක වලින් පුංචිම පරිගණකය තමයි මේ. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේ භාවිතා කරන ජංගම දුරකථන, ලැප්ටොප්, ටැබ්, ඩෙස්ක්ටොප් තමයි මේ පරිගණක යටතේ ගණන්නේ. මේ පරිගණක මිලෙන් අඩුයි. ඒ වගේම තමයි බල සම්පන්න බවිනුත් අඩුයි. ක්‍රියා කරන වේගය පෙර අපි කතා කරපු පරිගණක වලට වඩා අඩුයි. විදුලිය වැයවෙන ප්‍රමාණයත් මේ පරිගණක වල ගොඩක් අඩුයි. ඉතින් ප්‍රමාණයෙන් අර හැම පරිගණකයකටම වඩා පොඩි නිසා අපි මේ පරිගණක හඳුන්වනවා ශුද්ධ පරිගණක කියලා. අපි මේ පරිගණක අපේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා තමයි යොදාගන්නේ.
හොඳයි. දැන් එහෙනම් අපි පරිගණක වර්ගීකරණය යටතේ එක් කොටසක් ගැන කතා කරා. ඒ ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය. ප්‍රමාණය අනුව අපිට පරිගණක බෙදන්න පුළුවන් එහෙමනම් කොටස් හතරකට. සුපිරි පරිගණකය, මහා පරිගණකය, මධ්‍ය පරිගණකය හා ශුද්ධ පරිගණකය. එහෙම නේද?
ඔව්, ඔයා හරියටම හරි.
දැන් අපි කතා කරමු තව කොහොමද මේ පරිගණක වර්ගීකරණය වෙන්නේ කියලා.
ඔව්. පරිගණක නිෂ්පාදනය කරලා තියෙන තාක්ෂණය අනුව අපිට පරිගණක වර්ගීකරණය කරන්න පුළුවන්.
මේ වර්ගීකරණයේදී මොන වගේ තාක්ෂණද භාවිතා කරලා තියෙන්නේ මේ පරිගණක හදන්න?
තව තියෙනවා පරිසරයේ සිදුවෙන වෙනස්වීම් හඳුනා ගනිමින් ක්‍රියාත්මක වන පරිගණක. උදාහරණයක් විදියට ගත්තොත් උෂ්ණත්වය, පීඩනය, වේගය වැනි වෙනස්වීම් මත ක්‍රියා කරන උපකරණ. ඔයාලගේ ක්‍රියාකාරකම් ගොනුවේ 2.12, 2.13 පෙන්වන්නේ එම උපකරණ. වේග මාපකය, උෂ්ණත්ව මානය, වෝල්ට් මීටරය, මේ හැම උපකරණයක්ම ගන්න පුළුවන්. අපි ඒ වගේ පරිගණක වලට කියනවා දුවේ පුතේ ප්‍රතිසම පරිගණක කියලා. ප්‍රතිසම පරිගණක වලින් අපි ලබා දෙන ආදානයන් ඒ විදියටම තමයි ප්‍රතිදානයේදී ලැබෙන්නේ.
හොඳයි. දැන් එහෙනම් අපි ප්‍රතිසම පරිගණක ගැන කතා කරා. තව මොන වගේ තාක්ෂණද භාවිතා කරලා තියෙන්නේ?
ඉදියදා ජීවිතයේදී අපි භාවිතා කරන පරිගණක තියෙන්නේ මෙන්න මේවා හදලා තියෙන්නේ ඩිජිටල් තාක්ෂණයේ යොදාගෙන.
අපි මේ ගුරු ගෙදර අහන් ඉන්න දූල පුතාලට කියන්නකෝ බලන්න ඩිජිටල් තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා.
ඔව්. අපි කලින් කතා කරපු ප්‍රතිසම පරිගණක වලදී අපි ලබා දෙන ආදානයන් ඒ විදියටම මේ ප්‍රතිදානයක් විදියට ලැබුණේ. හැබැයි මේ පරිගණක වලදී අපි ලබා දෙන ආදානයන් වෙනස් කරලා වෙනස්ම ප්‍රතිදානයන් විදියට ලබා ගන්න පුළුවන්. බලන්නකෝ ඔයාලගේ ක්‍රියාකාරකම් ගොනුවේ රූපය 2.14 දක්වන ඩිජිටල් පරිගණක යන්ත්‍රයක් තියෙන්නේ. ඒ වගේම රූපය 2.15 දක්වනවා රිසිට්පත් නිකුත් කරන යන්ත්‍රයකුත්. ඒ වගේම 2.16 දක්වන්නේ ඩිජිටල් ගණක යන්ත්‍රයක්. 2.14 රූපයෙන් දක්වනවා ඩිජිටල් ඔරලෝසුවක්. 2.18 රූපයෙන් දක්වන්නේ ජංගම දුරකථනයක්. ඒ වගේම දුවේ පුතේ 2.19 රූපයෙන් දක්වනවා ඩිජිටල් තරාදියක්. ඉතින් මෙන්න මේ වගේ පරිගණකව තමයි ඩිජිටල් පරිගණක යටතට ගෙනෙන්නේ. ඒ නිසා අපි මේවට කියනවා සංඛ්‍යාංක පරිගණක, නැත්නම් ඩිජිටල් පරිගණක කියලා.
හොඳයි මගේ දුවේ පුතේ, එහෙනම් ඕගොල්ලෝ ඩිජිටල් පරිගණකයක් ගැන දැනගත්තනේ. දැන් අපි පරිගණක වර්ග දෙකක් කතා කරා. එකක් ප්‍රතිසම පරිගණකය, අනිත් එක තමයි ඩිජිටල් පරිගණකය. තව එක පරිගණක වර්ගයක් තියෙනවා නේද ටීචර්?
ඔව් ඉහත කතා කරපු තාක්ෂණ දෙකම මිශ්‍ර වෙලා තමයි මේ පරිගණක හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මිශ්‍ර පරිගණක කියලා. හොඳයි. මේ පරිගණක අපි භාවිතා කරන එක අවස්ථාවක් තමයි ECG යන්ත්‍රය. ඒ වගේම ක්‍රියාකාරකම් ගොනුවේ 2.2 බිඳුව රූපයෙන් දැක්වෙන නවීන රෝහල් තුල මේ හයිබ්‍රිඩ් පරිගණක භාවිතා කරනවා. ඒ වගේම 2.2 එක රූපයෙන් දැක්වෙන පෙට්‍රල් පම්ප් කරන යන්ත්‍රයක් 2.2 දෙක රූපයෙන් දැක්වෙන්නේ හයිබ්‍රිඩ් පරිගණකයක් මේ යටතට ගන්න පුළුවන්.
හොඳයි. අද අපි එහෙනම් ඉගෙන ගත්ත පරිගණක වර්ගීකරණය යටතේ පරිගණක වර්ග රැසක් ගැන. අපි මේ පරිගණක ගැන මුලින්දම් මතක් කරා නම් හොඳයි නේද ටිකක්?
ඔව්දුවේ පුතේ. අපි ඉගෙන ගත්තා පරිගණක වර්ගීකරණය යටතේ කොටස් දෙකක් ගැන. එකක් තමයි ප්‍රමාණයේ අණුව. අනිත් එක තාක්ෂණයේ අණුව. ප්‍රමාණයේ අණුව අපි නැවතත් කොටස් හතරකට බෙදුවා. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක හා ශුද්‍ර පරිගණක වශයෙන්. ඒ වගේම තාක්ෂණයේ අණුව අපි නැවතත් කොටස් තුනකට බෙදුවා. ප්‍රතිසම පරිගණක හා ඩිජිටල් පරිගණක හා දෙමුහුම් පරිගණක වශයෙන්.
ඔව්. දැන් එහෙනම් අපේ දූල පුතාලා වගෝ සම්පූර්ණ කරන්න ඇති කියලා හිතනවා. අපේ මේ දූල පුතාලට ගෙදරදී කරන්න ක්‍රියාකාරකමක් ලබා දෙමු නේද අපි?
ඔව්. මගේ දූල පුතාලට පුළුවන් දැන් ගුරු ගෙදර සංගරාවේ G10 U2 L2 AC2 හා G10 U2 L2 AC3 කියන ක්‍රියාකාරකම් සිදු කරන්න. දෙවෙනි ක්‍රියාකාරකමේ තියෙනවා අපි පරිගණක කිහිපයක නම් හා ඊට එහා පැත්තේ පින්තූර කිහිපයක්. ඔයාලට තියෙන්නේ නිවැරදි පින්තූරේ යා කරන්න.
ඉතින් දුවේ පුතේ ගුරු ගෙදර සංගරාව අරගෙන ඔගොල්ලන්ගේ ක්‍රියාකාරකම 2, 3 නිවැරදිව කරලා බලන්නකෝ. ඒ වගේම තුන්වෙනි ක්‍රියාකාරකමේ තියෙනවා වාක්‍ය 5ක් අපි දීලා. මේ වාක්‍ය හරිනම් හරි ලකුණත් වැරදිනම් කතිර ලකුණත් යොදන්නකෝ.
ඔව්. දැන් එහෙනම් අපේ දූල පුතාල ක්‍රියාකාරකම කරලා ඇති. අපි බලමු නිවැරදිව පිළිතුරු සපයලද කියලා. ඔව් දුවේ පුතේ. පළවෙනි එකේ තියෙන්නේ මහා පරිගණකයක කියලා. ඒකට එන්නේ පළවෙනි පින්තූරය. ඒ වගේම ඊළඟට තියෙනවා ප්‍රතිසම පරිගණකයක කියලා. ඒකට එන්නේ තුන්වෙනි පින්තූරය. ඒ කියන්නේ වෝල්ට් මීටරය. ශුද්ධ පරිගණකයක කියන එකට එනවා දෙවෙනි පින්තූරය. සංඛ්‍යාංක පරිගණකයක කියන එකට එන්නේ උත්තරේ 4. මධ්‍ය පරිගණකයක කියන එකට එන්නේ අවසාන උත්තරේ. ඒ වගේම සුපිරි පරිගණකයක කියන එකට එන්නේ 5වෙනි පින්තූරය.
හොඳයි මගේ දුවේ පුතේ. ඕගොල්ලෝ ක්‍රියාකාරකම 3 කරලා අපේ SMS සේවාව ඔස්සේ නිවැරදි පිළිතුරු ප්‍රශ්න අංකය සමග සටහන් කරලා අපේ SMS සේවාව ඔස්සේ නිවැරදි පිළිතුරු ICT හිස්තැනක් Q හිස්තැනක් කියලා දාලා ඔගලගේ උත්තර ටික දාලා 0.7.0.488.1488 අංකය ඔස්සේ අප වෙත එවන්න. හොඳයි ආදරණීය දුවේ පුතේ, ඔනෝය දේවල් අද අපි පාඩම තුලින් ඉගෙන ගත්තා. එහෙනම් වෙනද වගේම අපේ SMS සේවාව සක්‍රිය කරලා තියෙනවා. ඔයාලට අද පාඩම ගැන අපෙන් අහන්න ප්‍රශ්න තියෙනවා නම් ICT හිස්තැනක් Q හිස්තැනක් දාලා ඔයාලගේ ප්‍රශ්නය ලියලා 0.7.0.488.1488 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ඒ වගේම තමයි අදහස් ආයෝජනා තියෙනවා නම් ICT හිස්තැනක් C හිස්තැනක් කියලා දාලා ඔයාලගේ අදහස ලියලා 0.7.0.488.1488 යන දුරකථන අංකවලට කෙටි පණිවිඩයක් එවන්න. ඉතින් අපි ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමු ගන්නවා. ආයිබෝවන්.
මුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තැනක් Q හිස්තැනක්. ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රිසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංගලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංගලිෂ් වලින් ලියා 0.7481 0.7481 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර